මොකද්ද මන් දන්නේ මේ මගුල වෙලා තියෙන්නේ.
අපි චාම් පිළිගන්නේ නැත්නම් ලෑස්ති කරලා දෙන්න. වැඩිම මොකුත් නැහැ. බුලක් ගන්න දෙන්න බුලක් ගන්න දෙන්න මම.
විශාර සීට් එකට යන්න.
Order please. පාර්ලිමේන්තු කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2017 අගෝස්තු මාසේ  27 වෙනි බහත්පින්දා එනම් අද දින අපරභාග 2:00 තීර මාගේ නිල කාමරයේදී පැවැත්විත නියුත බැවින් ඊට පැම් You want to what time do you want to make it?
30. තුනම අට.
එලා අපි දෙකට තියමුද?
All these committee meetings are clashing.
Yeah, that's right. So, party leaders then. Yeah, because actually last committee meeting we decided 2:30.
But when you send these send the time, you must refer to the other committee time.
Yeah, no. Last party leaders.
So I can't come for both.
We agreed at 2:30, so we'll amend one. That's okay. I understand.
3:30.
We can do that 3:30 then.
Having can lunch. Have it early then. Though.
Yeah.
1:30.
12:30.
1:30 is all right.
1:30 is okay.
Yeah. Okay. 1:30. Party leaders at 1:30. Thank you. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2015 වර්ෂයේ සඳහා සමෘද්ධීය පරිසර අධීක්ෂණ සමෘද්ධීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි 2014 වර්ෂයේ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි
ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂයේ සඳහා දෙවන කාර්තුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි එම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි
ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 ඒක වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව නගරීර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයක් පිහිටවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජනවාරි 18 දින ඇති අංක 2002/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය පරකරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාපති යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2014-2015 වර්ෂයේ සඳහා සීමා සහිත කළුබෝ විටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි
පෙස්සම් පිළිගැන්වීම ගරු නිහාල් ගලප්පත්ති මැතිතුමා
ගරු කථානායකතුමනි හාලියල උඩදුඩම්පේ අලවත්තැන්න යන ස්ථානයේ පදිංචි ආර්.ඩී. දයාරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි
ගරු තුෂාර ඉන්දුනිල් මැතිතුමා
ගරු කථානායකතුමනි පිළිගන්නනවා
ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ඇත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු බුද්ධික පතිරණ මැතිතුමා ගරු අග්‍රමැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
මම අහනවා
දෙකක් කල් ඉල්ලනවා කථානායකතුමා
ගරු එම.එච්.එම් සල්මන් මැතිතුමා ගරු විධාංශ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ ඇසීමට
මහනෝ ගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි ආ1 මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාකුඩි ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ පිහිටි රාජ්‍ය ආයතන සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 13ක් පමණ වෙනවා. ආ දෙක ඔව්. ආ තුන ප්‍රධාන පත්‍ර සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සංඛ්‍යාව 1000යි. දීර්ඝකාලීන බදු සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සංඛ්‍යාව 1272යි. ආ හතර ප්‍රධාන පත්‍ර මත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 35ක් පමණ වෙනවා. ඉඩම් කට්ටි 911යි. දීර්ඝකාලීන බදු ලබා දීම සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ආ අදාළ නොවේ.
ගරු මාධ්‍යතුමා,
ඔව් කථානායකතුමනි, මම ගරු අමතුමාගෙන් එක ප්‍රශ්නයක් අහනවා. දැන් කාතංගුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංකාවේ ඉතා කුඩාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් භූමි ප්‍රමාණය අනුව ගත්තොත් වර්ග සැතපුම් 2.56යි තියෙන්නේ. ජනගහනය ඉන්නවා 40,000ට අධික සංඛ්‍යාවක්. දැන් ඔබතුමාගේ උත්තරය අනුව දහස් ගාණක් ඉන්නවා අයදුම්කරුවෝ. ඉතින් එහෙම අවස්ථාවක ඒ පුද්ගලයන්ට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ හෝ වෙනත් ප්‍රධානයන් යටතේ ඉඩම් බෙදා දීමට එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඉඩම් නැහැ. එම නිසා රජයේ ප්‍රතිපත්තියක් තියෙනවද එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ජීවත් වෙන ජනතාවට ඉඩම් නැත්නම් ඒ කොට්ටාසයේ වෙනත් යාබද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් ඉඩම් වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් තියෙනවද, එහෙම නැත්නම් ඒ වගේ ප්‍රතිපත්තියක් ඇති කිරීමට සලකා බලනවද කියලා?
දැනට තියෙන තත්ත්වයේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ තමයි ඉඩම් කච්චේරි පවත්වලා ඉඩම් ලබා දෙන්නේ. නමුත් මෙතන ඔවැනි ගැටලුවක් තියෙනවා නම් අපට ඒ ගැන සාකච්ඡා කරලා යම් තීරණයකට එන්න පුළුවන්. ඒ වගේම අර ඉල්ලුම්කරුවන් සංඛ්‍යාවෙන් 1000ක් ඉල්ලලා තිබුණ එකෙන් 911 වෙනකොට දැනටම ප්‍රධාන පත්‍ර දෙන්න කටයුතු කරලා තිබෙනවා. තව 89ක් තියෙනවා, ඒකත් කඩිනමින් කරලා දෙනවා.
අමාත්‍යතුමනි, මං යොමු කරන්නේ දැන් අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයක් පිළිබඳව. ඒ කියන්නේ ජනගහනය වර්ධනය සමග සමහර වෙලාවට ඉදිරියේදී ඉඩම් සඳහා ඉල්ලීම් වැඩි වෙන්න පුළුවන්. එම නිසා අර මං කිය ආකාරයට ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීම සුදුසුයි කියලා මා යෝජනා කරනවා. ඔබතුමාට ඉඩම් අමාත්‍යම හැටියට
අපිට ඒවා පිළිබඳ සංශෝධන වලට යන්න වෙයි. මොකද සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල රජයේ ඉඩම් නැහැ ජනතාවට දෙන්න. සමහර ඒවායි තියෙනවා. අපි එහෙම තත්ත්වයන් ගැන සාකච්ඡා කරමු.
හොඳයි, බොහොම ස්තුතියි ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා, ගරු අග්‍රාම ඇතුමා, ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමාගේ ඇසීමට.
මම ආනෝ ගරු කථානායකතුමනි.
ගරු ඇමතිතුමා.
මොන එකදරු?
තුන්වෙනි ප්‍රශ්නේ.
එක නැත. මේ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා, මං හිතන්නේ සිවිල් ඒවියේෂන් එකෙන් තමයි අහන්නට ඕනේ. මේ දේශීය ගුවන් ගමන් පිළිබඳ රජයේ නිශ්චිත ප්‍රතිපත්තිය, ඒකට අපිට අදාළ නැහැ එක. ආ දෙක ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීම මත ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක අමාත්‍යාංශ ඉල්ලීම මත ගරු ආරක්ෂක අමාත්‍යතුමා. මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම හා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත විදේශීය රාජ්‍ය නායකයන්ගේ දේශීය සංචාර සඳහා නොමිලේ හෙලිකොප්ටර් යාන ලබා දේ. ආ තුන ඉහත තනතුරු දරන්නට හැර හෙලිකොප්ටර් යාන නොමිලේ භාවිතා කිරීමට හිමිකම් ඇති රජයේ ආයතන නොමැත. ආ හතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත අනෙකුත් අමාත්‍යාංශවල ඉල්ලීම් මත රජයේ නිලධාරීන් වෙත මුදල් ගෙවීමේ පදනම මත ගුවන් ගමන් යා හැකිය. අපහ රජයේ අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ නිලධාරීන් මුදල් ගෙවා දේශීය ගුවන් ගමන්වල යෙදී ඇති නමුත් ඒ සඳහා මුදල් ගෙවා ඇත්තේ රජයේ මුදලින්ද රාජ්‍ය සංස්ථා හා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල මුදලින්ද රාජ්‍ය සමාගම් වල මුදලින්ද යන ගුවන් හමුදාවට නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි අතර ඔවුන් ගුවනින් ගමන් කිරීමට හේතුන්ද දැක්වීමට නොහැක. එබැවින් ඊට අදාළ නිවැරදි තොරතුරු තහවුරු කරගත් පසුව දැනුම් දීමට කටයුතු කරන්න. ආ අදාළ නැත.
ගරු කතානායකතුමනි, මෙම ප්‍රශ්නයේ අග්‍රාමාත්‍යතුමාගේ විමසීමට විශේෂ හේතුව වුණේ දේශීය ගුවන් ගමන් පිළිබඳ රජයේ නිශ්චිත ප්‍රතිපත්තිය කුමක්ද කියන එකෙන් අපි අදහස් කරන්නේ ගරු අමාත්‍යතුමා, ඒක සිවිල් ගුවන් සේවයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාටද නොමිලේ දෙන්නේ, කාටද ගුවන් හමුදාවට මුදල් ගෙව්වොත් දෙන්න පුළුවන් කියන එක ආණ්ඩුවක් විසින් ඇමති මණ්ඩලය තුළ ගත යුතු ප්‍රතිපත්තියක නිසා මේ පාර්ලිමේන්තුව තුළ සිටින ආණ්ඩුවේ නායකයා වෙන අගමැතිතුමාට මේ කාරණේ යොමු කරේ. අගමැතිතුමා තමයි ඔබතුමාට යොමු කරලා තියෙන්නේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ඔබතුමා පොරොන්දු වුණා මේ ගුවන් ගමන ගරු අමාත්‍යතුමනි, අපි අහන්නේ අමාත්‍යංශයක්, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලයක්, රාජ්‍ය සමාගමක් නම් ඔබට මුදල් ගෙවලා වෙන් කරන්නේ එහෙම ගෙවපු ගුවන් ගමන් පිළිබඳ. එහෙම නැත්නම් මුදල් ගෙව කවුරු හරි මුදල් ගෙවලා තියෙනෝනේ. එතකොට ඒ තොරතුරු ඔබතුමා පස්සේ දෙන්නම් කියලා මට සඳහන් කරා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඔබතුමා ඒක ඉටු කරાવી කියලා. දැන් ඔබතුමා ඉදිරිපත් කරපු ආකාරයට ජනාධිපතිටයි අගමැතිටයි ආරක්ෂක ඇමති විදේශ රාජ්‍ය නායකයන්ගේ දේශීය සංචාර නම් ප්‍රශ්නයක් නැහැ. මම හිතන ඊට අමතරව අගවිනිසුරුතුමත් මෙතනට එකතු වුණාට කතානායකතුමා මෙතනට එකතු වීම කිසි ප්‍රශ්නයක් නැහැ. අන් මීට පෙර මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඔබතුමා සභාගත කරා. එතනදී නොමිලේ ගමන් කරලා තිබ්බා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සමහර රජයේ නිලධාරී ගුවන් හමුදාවට මුදල් ගෙවීමකින් තොරව ඒ අයගේ මුදල් අය කර ගැනීම වෙනුවෙන් අමාත්‍යංශය යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?
ගරු මන්ත්‍රීතුමා, අයිකුලන් නොමිලේ නෙවෙයි ගියේ. ඒ මං හිතන්නේ ප්‍රශ්නෙට පිළිතුරු අපි මං සභාගත කරනකොට ඒ අවස්ථාවේදී ඒ අමාත්‍යංශෙන් තාමත් ඒක ගෙවලා තිබ්බේ නැහැ. නමුත් ඒ සියල්ලක්ම ගෙවලා තියෙන්නේ ඕනෑම අමාත්‍යංශයක් මේ කියන මේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ආරක්ෂක අමාත්‍යංශයේ නැතුව වෙන කවුරු හරි අමාත්‍යවරයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් අවශ්‍ය නම් ඒකට ගෙවලා තමයි යන්න
වෙන්නේ. දැන් බොම් පින් ඇමතුමනි.
හොඳයි. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු වාරිමාර්ග ජල සම්පත් කළමනාකාර මැතිතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය යොමු කර තිබුණේ.
හොඳයි.
නමුත් දැන් මං එදා කිව්ව ආකාරයටම මේ ප්‍රශ්නය යොමු වෙලා තිබෙන්නේ නිශ්චිත පරිදි අදාළ විෂය භාර පරිමාර්ග ජලකල මනකරන අමාත්‍යවරයාට. මොකද අර විදිහට වුණාන් පස්සේ අපිට තියෙන ප්‍රශ්නය තමයි අතුරු ප්‍රශ්නයක් අහද්දී ඒ විෂයානුබද්ධ දැනුම තිබෙන අමාත්‍යාංශයේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගෙන් ඒ ප්‍රශ්නය අපිට අහන්න බැරි වෙනවා. ඒ නිසා මම ඒ වෙලාවේ ගැටළු ඉදිරිපත් කරේ. මම නැවතත් මේ ප්‍රශ්නය අද අහනවා. අතුරු ප්‍රශ්නත් අහන්න උත්තර දෙන්න ඉඩක් අද අදාළ අමාත්‍යවරයා සිටිනවා නම්
හොඳයි. බොහොම එහෙම අපහසුතාවයක් තියෙනවා නම් ඇමතිතුමාට පුළුවන් යොමු කරන්න.
යාතනාගතුමනි සතියක් කල්ලිලා තිබෙනවා.
හොඳයි. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු අග්‍රමැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු ක්‍රීඩා මැතිතුමාගේ ඇසීමට, ගරු හේෂාන් විතානගේ මැතිතුමා, ගරු අදිත් මානපෙරුම් මැතිතුමා, විදුලි බල පුරජණි බලශක්තිය මැතිතුමාගේ ඇසීමට, ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා, විදුලි බල පුරජණි මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායක.
එකටත් සතියක් කල්ලිල්ල.
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු තිරසල සංවාදන මල ජීව මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ආයනේ 2010 සිට මේ දක්වා වයම් පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාලින් ගම් වැදීම හේතුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව කොපමණද? පුද්ගලයන් 18 දෙනෙක්. මියගිය අලිගාන තන්න කියන්න බෑ. මිනිසුන් මරපු අලිගාන. එසේ මියගිය පුද්ගලයන්ගේ නම් කවරේද? වර්ෂයේ 2010
ටේබල් කරන්න ඕලු ගරු ඇමෙති.
ටේබල් කරන්න බෑ බෑ. මේක මට තියෙන වැදගත් කරුණක් කියන්න. මොකද වහන්නේ, මොකද උච්චර වහන්නේ? එහෙම බෑ. ස්ථාන කෙනෙක් නෑ කතානේතුමා. ඒක මේක හරි වැදගත්. ඒකින්ද
ඇමතිතුමා කියන්නේ
නෑ. මේ කකුල් දෙකේ මේ සතාකාරී විතරයි කතා කරන්නේ. ඒකයි ඒකින්ද මම මේ කියවන්න ඕන. 2010 මේ මැරිලා නෑ කවුරුවත්. කකුල් දෙකේ සත්තු මැරිලා නෑ. 2011 තුන්දෙනෙක් මැරිලා තියෙනවා. බී සීරා මහතයි, DM ඩිංගිරි බණ්ඩ මහතයි, RF සිරිනත මහතයි. 2000 බෑ බෑ. එහෙම කරන්න බෑ. ප්‍රශ්නයක් ආව ප්‍රශ්න සභාජයට දෙන්න ඕන. එතුමාට විතර නෙමෙයි. දෙදස් දොළයි දෙන්නෙක් මැරිලා තිනවා එල්ලෙම් සුද්දා මහත්තයි සුනිල් ඉදිරිසිංහ මහත්තයි. 2013 පස් දෙනෙක් මැරිලා එච්.බී. පුංචිරාල මහත්තයි ඩී.එම්. ප්‍රේමතිලක මහත්තයි ජේ ආන ජයකොරි මහත්තයි.
දැන් ඉල්ලුම් කරුට අවශ්‍ය නැත්නම් අය ඔබතුමා බල කරලා
දෙන්නේ.
කරුමෙතුමා.
තනගතුමා.
ඉල්ලුම් කරුට අවශ්‍ය
නැහැ. කාලේ මම බැඩි වෙලා ගන්න නැහැ.
ආයෙත් නම්
කියන්නේ. මේක ප්‍රශ්නයක් ආවක උත්තර දුන්නේ නැත ඒක හරි නැහැ. ඒ ආන ජයකොරි ටී.බී. විජේසේකර මහත්තයි එච්.එම්. එම් සුනිල් ප්‍රේමතිලක මහත්තයි.
ඒක කියන්නේ ඉක්මනට.
2014 මේ 13 14 දා වැඩියෙන් මේ මැරිලා දේනේ. පෞගේ කාලේ. කේ.ඩී. අනුරජාවදන මහතා, එච්.එම්. තිලරත්න මහතා, එල්.ඒ. රත්නායක රාජවක්ස මහතා, දුවගේ නිමල් රංජිත් පෙරේරා, ආර්.එම්. රත්නායක බණ්ඩාර මහතා, ඊළඟට කතා නැගිටුමනි 2015 එක්කෙනයි මැරිලා තියෙන්නේ. අපි ආණ්ඩුව අරන්. ඊළඟ 2010 දෙන්නයි. 2017 බිඳුවයි.
හරි.
අවුරුද්ද ඊළඟට නෑ තව ප්‍රශ්න. මේක උත්තර
දෙන්න. අයියෝ අපිට වෙලාව ප්‍රශ්නයක්
තියෙනවා. මට දෙනවා. පුත්තදිසගේ මන මෝඩ සින්න රාජ්‍ය නවගත්තෙම ආනමඩු අනාතු ඉල්ල පුත්තලම නගරවරසයා මහ කුඹුක්කල කියන එකේ. එතකොට මොනවද අපි දැන් නිවාස හානි කියලා අහලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. දේපල හානි සඳහා එදා දුන්නේ 50,000යි. අපි දැන් දෙනවා 100,000ක්. ජීවිත හානිය පූර්ණ බැලිනේ. ඒ කියන්නේ අංග විකල දුබල වුණත් අලියා ඒ අයට ඉස්සර දුන්නේ 100,000යි. මම මේක දෙකක 102ක් කෙරුවා නැවත ආයේ 105ක් දැන් ගෙවුණා. ඊළඟට ශාරිකාන හානි සඳහා ඉස්සර ගෙවුවේ 25,000යි. දැන් 70,000ක් ගෙවුණා. හරිනේ
ආදල් බොහොම තුදී තව මොනාද ප්‍රශ්න තියෙනවද ගරු මන්තිම?
ප්‍රශ්නයක් දැන් ගරු ඇමතුමා තාමත් ජේෂ්ඨ ඒ වගේම අපට ගොඩක් ආසර්ශයක් අපේ ඇමතිවරේ. නමුත් ඇමතුමා ඔබතුමාට නිලධාරි දෙන උත්තර වල වැරදි තියෙනවා. දැන් 2017 ඕකේ මරණ නෑ කියලා තියෙන්නේ. ඔව් ඒකයි වැරදි. මම 2017 දැන් මාසෙකට එහෙන් ගියා නවගත්තේගම. ඔව්
ආයෙනේ කපි ලබා දෙන්න
නෑ. ඒ ඒ එහෙම බෑනේ ගරු කතානායකතුමනි.
ඔව් ලබා දෙන්න.
දැන් මේ නිලධාරි එක්ක මදි නම් මේක මගේ දිස්ත්‍රික්කේ තියෙන ප්‍රශ්නයක්. එක්ක මේ නිලධාරි මදි නම් මේ නිලධාරි අරගෙන හරි මේ වනාලී ජනතාවයි අතර තියෙන ගැටුම සමතේකටපත් කරන්න ක්‍රමවේදයක් හදන්න උනා.
හොඳයි.
ඒ ඒ ඒ නිලධාරි ලොකු දුකක විඳිනවා පුත්‍රලන් දිස්ත්‍රික්කේ. මෙතන මම අහලා තියෙනවා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටික.
නැයිකමන්ට කියන්නේ කරුණාකරලා නෑ මේක වීලෝඩ ගන්න මම කතා කරන්න අවස්ථාව දෙන්න.
දැන්
ගරු මන්ත්‍රීතුමෝ මේ තමයි ප්‍රශ්න
අවස්ථාව.
ආ මම ප්‍රශ්න අනික් වෙන්ද.
ගරු මේ
නෑ ගරු ඇමතුමා.
ඇමතුමා මේ ඇමතුමා මේ ප්‍රශ්නේ
මම ආවටපස්සෝ
මේ ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ ඔත්ලන් දිස්ත්‍රික්කේ වනාලී තර්ජනයට මූණ පා සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ටා සහ ග්‍රාම ඒක මට පොඩ්ඩක්
හරි කියන්න හා කියන්න හරි
ගරු ඒක නේ ඔබතුමා මට බාධා කරලා එතුවත් ඕනේ නැහැ කිව්වා මම නවත්තලා ගියේ කියපකට උත්තරේ මත් මම පිළිගන්නවා අපේ නිලධාරි පෑසිරට වැඩ කරන ලංකාවේ කිසිම නිලධාරියෙක් වැඩ කරන්නේ නැහැ කිලෝමීටර් 300ක් විතර එක නිලධාරියෙක් රෑ දෙකට කතා කරුවොත් වාහන ඒ නිලධාරිය යනවා මම ආඩම්බරේ නිලධාරිය ගන්න වණජීවි නිලධාරිය ගන්න මට ඕන 1000කට වැඩිය මට 1000කට වැඩිය 500ක් යාන්ත විභාගයත් වෙලා මේ කන කියලා අනුමතයල තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඇස්සේ අපි නිලධාරි වැඩ කරන්නේ.
හොඳයි
පිළිතුරු දෙන්න. එහෙනම් මම මේකට උත්තර දෙන්න. නවගත් එකම ග්‍රාම නිලධාරි වාසම ඔක්කොම කියවන්න දෙන්න. 643 මොරවව 643 ඒක
මොකටද ඉන්නේ ගරු ඇමෙතුමා. එතුමා ආනේ කියන්නේ මොකද්ද?
ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටික විතරක්.
නවගත් එකම ආනමඩුව වනාතුවිල්ලුව පුත්තලම කරුවරසය මාකුඹුක්කල.
සෑමිටපත් වෙනවද?
ඔව්. ඔබතුමාට කියන්න පුළුවන්ද මේ ප්‍රදේශයේ පුළුවන් නම් දැන් නැත්තම් පස්සේ හරි මේ ප්‍රදේශයේ දැනට රාජකාරී කටයුතු වල නිලධාරි කොච්චර ඉන්නවද කියලා?
අනේ මට ඉතින් අහපු නැති මට මේ කේන්ද්‍ර බල කියන්න බෑ. මගේ නිලධාරි කතා නැතුමනේ මම ඒකට උත්තර දෙන්නවා.
හොඳයි
අපි අද 26 22ක් වර්ජනේ විශ්‍රාම යනවා. අවුරුදු 15ක් නොවිසඳු වෙයි උසස්සීම් නැතු. මම කනගාටු වෙනවා. මම මේ ඊයේත් කතා කරලා කැබිනට් වෙනම පත්‍රිකාවක් දැම්මා ඉස්සෙල්ලා දාලා එයා ඒත් වැඩ කරනවා මම හිඳා. ඒ අයගේ විශ්‍රාම යන්නේ තමන්ගේ උසස්සීන් නැතුව ජීවිත පූජා කරපුවා ලංකාවේ තිරුවන්තාවද පොලිසියට පස්සේ දඩයක්කාරව අල්ලන්නේම කියලා වැඩියෙන් මේ මැරිලා තියෙන මගේ මිනිල්ලාරි ඒ තත්ත්වයක අද බොහොම කේදරි තත්ත්වයක්.
හොඳයි.
මම කැපපත්‍රයක් එනසුමානේ මේ ඒ නිලධාරින් ගැනත් මම දානවා විශේෂ පත්‍රිකාව.
හොඳයි බොහොම ස්තුතියි ඊළඟට ගරු ආනන්ද කුමාරසිරි මැතිතුමා ගරු මන්දනාගාර ප්‍රතිසංස්කරණ මැතිතුමාගේ ඇසීම.
මම අහනවා ගරු කතා නැහැ තමයි.
හොර්බල් ස්වාමිනාදන්. Number 11.
Yes, sir. Honorable Speaker, the Rehabilitation Authority has no records. The Rehabilitation Authority has no records regarding the damaged properties of Mr. Harrison Fernando. However, we have sent the letter to Mr. Harrison Fernando to submit his application with the relevant documentation to take necessary action to pay the compensation by the Rehabilitation Authority. According to our circular, and also we have sent the copies of same to the Divisional Secretary of Irabur and the Divisional Secretary of Velavaya to expedite the process. The Rehabilitation Authority will take necessary action after receiving the relevant documents from Mr. Harrison Fernando.
This incident took place 30 years back. Some of the documents are missing, but then I spoke to the Honorable Minister whether he is willing to make this payment based on an affidavit submitted by the victim. Will that be possible?
Honorable Member, that could be done because if the documents are not available and if there is an affidavit available and also if the village headman of the area can certify that he was that this damage had happened, on that basis probably we can do it.
I have a document which certifies that this took place 30 years back, and the divisional secretary as well as the Graman Nizari has certified it. So based on that, if you can make this permit, it will be really helpful.
Okay, you can do that. Yeah, thank you very much. Yes. Garu Douglas Devananda Mettuma, Kandurata Navagammari Arithala Pasukamma Pajaya Mettuma.
ஒன்று அறிவேன் ஓகன்வத்த தோட்டத்தில் 15 வீடுகள் 2016 ஆண்டு ஒதுக்கப்பட்டது. எனினும் பயனாளிகள் இத்திட்டத்தை ஏற்றுக்கொள்ள மறுத்ததுடன் அதே பகுதியில் தங்கள் சொந்த இடத்திலே தொடர்ந்து வாழ்கின்றன. எனவே அந்நிகழ்ச்சி திட்டம் ரத்து செய்யப்பட்டது. ரெண்டு நான் அறிந்திருக்கவில்லை. மூன்று தோட்ட முகாமைத்தால் வழங்கப்பட்ட காணிகளை பயனாளிகள் ஏற்ப மறுப்பதாக அறிவிக்கப்பட்டது. நாலு ஆம் தெற்கில் தோட்டத்தில் இவ்வாறு இடம்பெயர்ந்த மக்கள் தொடர்பாக 2016 ஆண்டில் நடுப்பகுதியில் அறிவிக்கப்பட்டது. தெற்கில் தோட்ட அமைந்திருந்த அகலவத்தில் அல்ல பத்ருலிய பிரதேசத்தில் தோட்டத்தில் பாதிக்கப்பட்ட பிரிவு இலுக்குவத்த அல்லது பிரிசிலன் என அழைக்கப்படுகின்றது. ஒன்று குறிப்பிட்டுள்ள இரண்டு தோட்டங்களுக்கும் வீடுகளை வழங்குவதற்கான நடவடிக்கைகள் ஏற்கனவே மேற்கொள்ளப்பட்டுள்ளது. விவரங்கள் பின்வருமாறும். ஓகன் தோட்ட 2017 ஆண்டுக்கான ஒதுக்கீட்டில் ஓகன் தோட்டத்தில் இத்கோட பிரிவுக்கு 22 வீடுகளும் ஓகன் தோட்ட கீழ் பிரிவுக்கு 15 வீடுகளும் வழங்கப்பட்டுள்ளது. இதற்கான ஆரம்பகட்ட நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டுள்ளது. டெல்கி தோட்டத்தில் 2017 ஆண்டுக்கான ஒதுக்கீட்டில் டெல்கி தோட்ட பிரிசிலோனா பிரிவுக்கு 21 வீடுகள் வழங்கப்பட்டுள்ளது. இதற்கான ஆரம்பகட்ட நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டுள்ளது. பொருத்தமற்றது.
நன்றி. எனது முதலாவது கேள்வி ஏற்கனவே நான் அந்த எழுப்பின கேள்விக்கு பிறகு இன்று வரையில் அந்த மக்களுக்கு எதுவும் நடைபெறவில்லை என்று பத்திரிகை செய்திகள் குறிப்பிடுகின்றன. ஆனால் தயவுசெய்து அதை ஒருக்க கருத்தில் எடுத்துக்கொண்டு ஆவணம் செய்யுமாறு கேட்டுக்கொள்கின்றேன். நன்றியா.
ගරු රංජිත් සොයිසා මැතිතුමා විදේශ කටයුතු ගරු මැතිතුමාගේ ඇසීමට ගරු ඉම්රාන් මාරුප් මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ කටයුතු මැතිතුමාගේ ගරු බිමල් රත්නායක මැතිතුමා ගරු අග්‍ර මැතිතුමා ජාති ප්‍රතිපත්ති මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායක. ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ උළුපානේ ප්‍රදේශයේ පිහිටි රෝහණ විජේවීර මහතා භාවිතා කළ ඉඩමහා නිවස මේ වන විට රජය විසින් යම් කටයුත්තක් සඳහා යොදා ගන්නේද? ඒකට උත්තරේ තමයි ඔව්. දෙක, එසේ නම් මෙම ඉඩම
මේ ප්‍රශ්නේ පිළිතුරු ඉදිරියට දෙන්න ගරු ඇමෙතුමා පිළිතුරු නම්
ඒකේ පිළිතුර දෙවෙනි එකේ පිළිතුර නැත තුන්වෙනි කොටස පිළිතුර අදාළ නොවේ හතර රෝහණ විජේවීර මහතා භාවිතා කළ ගංගාඉහිල කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් උලපනේ ශාන්ත මේරිවත්ත යනුවෙන් හඳුන්වන විකුණුම් කර අංක 4 යටතේ අත්නායක මුදියන්සලාගේ ශාන්ත නිමලසිරි හා සමරකෝන් ආරච්චි ප්‍රියානි චන්දිමා යන දෙපළට අයත්ව තිබූ දේපළ මහනුවර මහාධිකරණ විශේෂ නඩුව අංක 1/90, 2/90 හා 4/90 යටතේ රාජසන්තක කරන ලද එම දේපළ 1990 පස්වෙනි මාසේ 15 දින අංක 610/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මහජන ආරක්ෂක පනතේ 40 අධිකාරි 5 වගන්තිය යටතේ ප්‍රකාශිත අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි 1997/2/7 දින ජාතික තරුණ සේවා සුභසාධක අරමුදල වෙත පවරා ඇත. ඒ අනුව තරුණ සේවා සභාව මගින් එම දේපළ භුක්ති විඳි. ආ පැන නොනගි.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැතිතුමනි ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් ද ඔබතුමා දැන් ප්‍රකාශ කළා නඩු තීන්දුව ප්‍රමාණයක් ගැන ඔබතුමාට පුළුවන් දේ නඩු තීන්දුවල පිටපත් මෙතන ඉදිරිපත් කරන්න
ගරු කතානායකතුමා ඒක මේ අවස්ථාවේදී නැහැ නමුත් ඒ අපිට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා
දෙවෙනි ප්‍රශ්නේ
හොඳයි ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය තේම තමයි ඔබතුමාට කොපමණ කාලයක් ඇතුළත ඉදිරිපත් කරන්න පුළුවන්ද
ගරු කතානායකතුමනි මම ඒ පිළිබඳව හොයලා බලලා ඔබතුමාව දැනුවත් කරන්නම් මට මේ අවස්ථාවේදී ඒක කියන්න අපහසුයි ගරු සභාපති කතානායකතුමනි
ඒක ඉක්මනින් ලබා දෙන්න පුළුවන්නේ
ඉක්මනින් ලබා දෙන්න
කතානායක හොඳයි ගරු මන්ත්‍රීමා දෙවෙනි වටය ප්‍රශ්නේ පහ ගරු බොන්දල් ගුණාධි මැතිතුමා ප්‍රශ්න අහනවාද ඒක සභාගත කරනවාද ගරු ඇමතිතුමා
මොකද්ද
නම්බර 5
නෑ ඉතින් මම කිව්වනේ ඒකට සති දෙකක් අපිට කල් ඕනේ කියලා මම මේ ලෝකේ ඉන්නේ වෙන ලෝකේ
6 ප්‍රශ්න 6 චමින්ද විජේසිරි මැතිතුමා කී දැ මැතිතුමා ඇසීමට
ගරු කතානායකතුමනි සභාගත කරන
හොඳයි 7 ගරු ඒශාන් විතානගේ මැතිතුමා නමි 13 ගරු රංජිත් සොයිස මැතිතුමා විදේශ කටයුතු මැතිතුමා ඇසීමට 13
අහනවාද කතානායකතුමනි මේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මේ වෙනකොට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නැවත මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා
එදා මේක ඔබතුමා එහාට
යොමු කරලා ඇමතිවරයාට යොමු කරලා
යොමු කරනවා හොඳයි හොඳයි බොහොම ස්තුතියි 14 ගබ්‍රි ඉම්රාන් මහත්මයා 14 අහනවා කර්මාන්ත වාණිජ මැතිතුමා
සබ්මිට් කරනවා
සභාගත කරනවා හොඳයි බොහොම ස්තුතියි ප්‍රධාන කටයුතු අධ්‍යන ණයපත්‍යයේ විෂය අංක 1 පළාත් පාලන ආයතන ඡන්දිසන සංශෝධන 50 කෙටුම්පත් මම ව්‍යවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්න අධ්‍යන විභාගයේ ගැනීමට නිමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන 55 කෙටුම්පත් පිළිබඳ විවාදය අද දින ආරම්භ කොට පවත්වාගෙන යන බවත් ඒ කාර්යක සභාවත්තේ සංශෝධන ඉදපත් කිරීම සහ සම්මත කිරීම 6/9/17 වෙනි බදා දෙන සිටු කමිට අපේක්ෂා කරන බවත් රජයේ විසින් මාවිත දැනන් දී ඇති බව දැන්වීමට කැමැත්තෙමි ගරු දිනේෂ් ගුණාධි මැතිතුමා
ඒ පළාත් පාලන සංශෝධන පනත පිළිබඳ
ඔව්
ඔබතුමාවත් හම්බුණා රජයටත් අපේ අදහස් ඉදිරිපත් කළා අද සංශෝධන 50ක් මේ අවස්ථාවේ උදේ බාර දීලා තියෙනවා මේ සංශෝධන නීත්‍යානුකූලද ව්‍යවස්ථානුකූලද හා එහි අධ්‍යයනයේ බලපෑම පිළිබඳ සාකච්ඡා කිරීමට වේලාව ඕනේ එනිසා අපි රජයෙනුත් කරු කතානායකතුමාගෙනුත් පළමුව ඉල්ලා සිටින කැමැති ස්ථාවර නියෝග අනුව මේ සම්ප්‍රදාය අනුව මේ අද දින විවාදය දික් කරන්න තව විශේෂ දවසකට එනසත්
ගරු
මේ සංශෝධන අදී ආපු දෙයක් නෙමෙයි බට ඒ කොමිටියේ මහත්වරු කිව්ව 27 වතාවක් 27 වතාවක් විපක්ෂයත් එක්ක සාකච්ඡා කරලා තියනවා කියලා. දැන් මේගොල්ලෝ මැතිවරණ ඉල්ලනවා. උසාවි යනවා. මේගොල්ලෝ මැතිවරණ පරත කල් දාන්න
නෑ නෑ දැන් අපිට
කල් දාන්න හදන්නේ. අයි
දැන් ගරු
දිනේෂ්
ගුණවර්ධන මහත්මයා 6 වෙනි දානේ ගන්න අපි
කරු කතානායකතුමනි සභානායකතුමා කියන කාරණේ සම්බන්ධව
අද අද සාකච්ඡා කරනවා
ගරු
අද විවාද
කතානායකතුමනි
අද දවසම විවාහ කොටයි
දැන් අපේ
සභානායකතුමා පැහැදිලි කරන්න ඉස්සෙල්ලා අද එකඟ වුණේ
දැන් ඇත්ත වශයෙන්ම අපි සූදානම් මේක අද කරන්න ඔබට තුමාලා ලෑස්ති මේකට සම්මාදම් වෙන්න මල්වට්ටිය රත් ගන්න ඇයි මේකට විරුද්ධ වෙන්නේ ඇයි ඡන්දය ඉල්ලලා උසාවිය යනවා ගරු කතා නැගතුනේ ඡන්දය ඉල්ලලා උසාවිය යනවා අපි මේ පරද සම්පත කරලා ඡන්දය තියන්න හදනකොට විරුද්ධ වෙනවා ලැජ්ජ නැද්ද
හරි ගරු බන්දුර ගුණවර්ධන මැතිතුමා
තුමනි
මල්වට්ටිය රත් ගන්න
සභානායකතුමා කියන කාරණය ගැන හැමදාම අපි කියන එකට විරුද්ධ වෙනවා. නමුත් පනතක් ඉදිරිපත් කරන්න වෙලාව අපි ප්‍රකාශයක් කරා මාස දෙකකට කලින් ඒ පනතට සහයෝගය දෙනවා කියලා කොමසාරිස්තුමා හදපු. දැන් තියෙන මේ පනතට සංශෝධන 50ක් රිංගවීම. එන එහම ඉන්න. ඔයා කියන ඒක නිසා ඒ නිසා අපි මේක සාකච්ඡා කිරීමට එකඟයි අපි ඡන්දය පැවැත්වීම සඳහා දිගටම කටයුතු සටන් කරපු ඒක අබද්ධ විපක්ෂය. ඔබතුමා කරන්න හදන දේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්ද නැද්ද කියලා කතානායකතුමා තීන්දුවක් දෙනව නම් අපි ඒ අනුව කටයුතු කරන්න ලෑස්ති.
දැන් රජයේ සූදානම් අවස්ථා නම් මේක ආයෙමින්තර කතා ගන්න. අපි 12 අපි දෙක අපි එකමාරට රැස්විලා සාකච්ඡා කරමු. ඔව්. අපි එකමාරට හම්බෙලා සාකච්ඡා කරමු. දැන් අපි වාදේ ආරම්භ කරමු. ගරු අනුර කුමාර සේනාගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි.
ඔව්.
මේ සංශෝධන සාකච්ඡා කරන්න මම හිතන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම් පක්ෂවලින් අවස්ථා ගන්නවාගේ සාකච්ඡා කරා. ඒක සාකච්ඡා කරලා මෙහි තියෙන සංශෝධන විශාල ප්‍රමාණයකට මම හිතන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් අවස්ථා ගන්නවකදී සහභාගී වුණා. පොඩි අරලිය ගහ මන්දිරේ නෙවෙයි මේ සාකච්ඡා ඔක්කොම තිබුණේ ගරු කතානායකතුමනි මේ සාකච්ඡා තිබුණේ පාර්ලිමේන්තුවේ තුන කාරක සභාවේ තිබුණ මේ සාකච්ඡා. මම කියන්නේ පාර්ලිමේන්තුවේ තුන්වෙනි කාරක සභාවේ අවස්ථා ගන්නවගේ සාකච්ඡා තිබුණා. ඒ සාකච්ඡා වලින් අපි පුළුල් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද තමන් වහන්සේලා මේ සංශෝධන මොකද අපි එකඟ වෙන්නේ වගන්ති ගැන නෙවෙයිනේ පොදු සංකල්පය ගැන එකඟ වෙන එකඟතාවයන් ඒවා පනතට අදාළ වෙන පරිදි සංශෝධන තමයි දැන් ඉදිරිපත් කළ තියෙන්නේ. ඒතකොට ඒ සංශෝධන දැන් අපිට හම්බෙන්නේ පළවෙනි වතාවට. එකන අපි මේකේ පොදු සංකල්ප වලට එකඟ වෙලා තිබුණාට ඒක පනතේ නීත්‍යානුකූල වගන්ති වලට ඇතුළත් වී සංශෝධන ලෙස ලැබිලා තියෙන අපිට දැන්. ඒ නිසා මේ සංශෝධන අධ්‍යයනය කිරීම සඳහා කාලයක් ඉල්ලන එක සාධාරණ. මම කියන්නේ ගරු කතානායකතුමනි මැතිවරණ කොමසාරිස්තුමත් ඒ සාකච්ඡා වලදී ඔහු කිව්වා සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට පෙර මෙම සංශෝධන මෙම පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න බැරි නම් සාමාන්‍ය පෙළ විභාගයට පෙර මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න බෑ කියලා. මැතිවරණ කොමසාරිස්තුමා මාහිත සාකච්ඡා කීපකදී ඔහු ප්‍රකාශ කරා සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට පෙර මේවා සම්මත කරලා දෙනවා නම් සාමාන්‍ය පෙළ විභාගයට පෙර මැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා කියේ. ඒ නිසා සංශෝධන පිළිබඳ විධිමත් සාකච්ඡාවකුත් අවශ්‍යකම තිබෙනවා. හැබැයි ඒ වගේම ඉක්මනින් සම්මත කරගත යුතුවත් තිබෙනවා. එහෙම නැත්නම් කාලයක් ආණ්ඩුව මේක සීමා නීරණ කොමිසම යටතේ මුවා වෙමින් මේක පස්සට ගියා. තව කාලයක් නව ඡන්ද ක්‍රමයක් පිළිවන් සාකච්ඡා කිරීම සඳහා මේක පස්සට ගියා. දැන් සම්මත කර ගැනීම සඳහා තවත් ඡන්දේ කල් දිය යුතු නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ ගරු කතානායකතුමනි අද අපි මේක විවාද කරමු. එතකොට අපිට මන්ත්‍රීවරු කණ්ඩායමට අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීම කරන්න අපි ඉන්නම්. කාර්ක සභාවක රැස්වලා අපිට අහන්න දෙන්න එක සංශෝධනය ගැන. එතකොට නිලධාරී මාත්‍රෝ අපිට පැහැදිලි කරන්න. පැහැදිලි කරලා හෙට දිනේ ඡන්දෙට ගමු. අපි ලෑස්ති නෑ එහෙට තවදුරටත් මේක කල් දාන එකට කරු කතා නෙවෙයි අපිට එකඟ වෙන්න බෑ මොකද මේ මේක සම්මත වීම කල් දැමීමත් මැතිවරණේ කල් දැමීමත් එකට ගැට ගැහෙන නිසා මොකද මේක කල් යනවා නම් අනිවාර්ය ලෙස ඡන්දේ කල් යනවා ඡන්දේ අපි ඉන්න ස්ථාවර මේ අවුරුද්ද ඇතුළත මේ මැතිවරණේ පැවැත්විය යුතුයි තවදුරටත් කල් දැමීමින් තිබෙනවා නම් මේ පළාත් පාලන ආයතන ඇති වී තිබෙන බිඳ වැටීම තවත් උග්‍ර වෙනවා ඇතුණුකට ඒක යාපත් තත්ත්වයකට පත් වෙන්නේ නැහැ ඒ නිසා අපි ඇමතුමාගෙන් ඉල්ලා හිටින්නේ දැන් ඔබතුමා කාර්ක සභාවට කැඳවන්න මේ 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 කමිටු රූම් එකකට කැඳවන්න අපි සාකච්ඡා කරමු එකින් එක සංශෝධන පැහැදිලි කරන්න ඒ සංශෝධන වල අරමුණු පැහැදිලි කරන්න ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් කරලා හෙට දිනේදී අපි පාර්ලිමේන්තුව සම්මත කරගන්න කියන එක තමයි අපගේ යෝජනාව
කරු සභානායකතුමා අපි එන එකහමාරට ඒ ගැන සාකච්ඡා කරමු අපි අපි එකහමාරට අපි
සාකච්ඡා කරමු
මොකද ගරු ගරු දැලස්සලා අපෙන් මද
ගරු කතානායකතුමනි සභානායකතුමා පළමුවෙන්ම ඇඟිලි දික් කර අපිට අපි අද අද දවසට ගරු කතානායකතුමනි මැතිවරණ නැතිව අවුරුදු දෙකයි මාස දෙකයි දවස් 24ක් ගත වෙලා තියෙනවා පළාත් පාලන ආයතන අකර්මණ්‍ය වෙලා මේ සභාවේ අපි සභාව කල්තබන අවස්ථාවේ විවාද දෙකක් සිදු කළා තියෙනවා මැතිවරණ ඉක්මනින් පවත්වන්න කියලා ඒ නිසා ගරු සභානායකතුමනි මැතිවරණය කල් දැමීම සඳහා වූ සීනියක වූ අවස්ථාවක් අපිට සීනියක් කො නැහැ කරුණාකරලා චෝදනාව ඉල්ල ගන්න කරුණාකරලා ඉල්ලාස් කර ගන්න අපි ෆයිසර් මුස්තාෆා මතුමා දන්නවා මැතිවරණ කොමිසම දන්නවා ඔබතුමා දන්නවා මොනතරම් කැපවීමක් අපි එකපද විපක්ෂයේ විදියට මැතිවරණය කඩිනම් කිරීම සඳහා ලබා දුන්නද කියලා ඔබතුමාට සහයෝගය දීපු හැටි දන්නවා ඔබතුමා නමුත් මෙතන ගරු විපක්ෂ සංවිධායකතුමා කියන්නේ ඒ කියන කාරණාට අපි එකඟයි ගරු කතා නැතුමනේ නමුත් අපි කියන්නේ අඩු ගානේ දැන් මේ මෙතන කොමසාරිස්තුමා සිළුම පක්ෂ නායකින් දෙවොල ලියුමක් තියෙනවා මේ ලියුමේ මේ වගන්තිය බලන්න කරු කතා නායකතුමනි පස්වෙනි වගන්තිය මේ සභාවින හැම පක්ෂ නායකයෙක්ටම මේක ලැබිලා තියෙනවා මේක තියෙන්නේ වැදගත්ම කරුණ වන්නේ නොපමාව මේ මාස පළාත් ඡන්ද විමසීම පැවැත්වෙන පියවර ගැනීමයි එම කියලා කියනවා 2012 අංක 22 දරන පනතේ සඳහන් යෝජිත කොට්ටාස ක්‍රමය පරාජිත අපේක්ෂිත ඡන්ද සඳහා වූ සමානුපාතික නියෝජන ක්‍රමය හා පූර්ණ සමානුපාතික කාන්තා නියෝජන යන ක්‍රම තුනම එක්වර භාවිතාවන ඡන්ද ක්‍රමයක් පිළිබඳ කිසිදු අත්දැකීමක් නැමැති. බැවින් පනත සම්මත වී ඡන්ද විමසීම පැවැත්වීමට දින 75ක කාලයක් මෙතර කොමිසම සඳහා අවශ්‍ය වේ කියලා තියෙනවා. එතකොට ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා කියන කාරණේ මතුවෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඔබතුමා යෝජනා කරන්නේ 6 වෙනිදා. හොඳයි 6 වෙනිදා දිග වැඩි නම් ගරු සභානායකතුමනි ලබන සතියේ අංගාරුවද වෙනම සභාවක් කැඳවන්න මේකට. එතකොට කල් තියෙනවා මේ පනතේ දරු අනුපක්ෂ මේ විපක්ෂ සංගායතුමනි මේක අපි නොහිතපු කාරණා ගොඩක් ගැබ් වෙලා තියෙනවා මේ සභාවටම මේක අධ්‍යයනය කරන්න ලැබිලා තියෙන මේ මොහොත වෙනකොට විනාඩි 30ක කාලයක් විතරයි
හොඳයි අපි
ඒ නිසා
දරු සභානායකතුම අපි කතා කරා වන්තරික අපි කතා කරලා තේරෙන්නේ මොකමද සභාවට
දැන් දරු කතානායකතුම බලන්න එක උදාහරණයක් ඔබතුමාට එක උදාහරණයක් පළාත් පාලන ආයතනයක ඡන්ද විමසීමට අවම වශයෙන් එක් වර්ෂයකට පෙර එම පළාත් පාලන ආයතන තුල පිහිටි යම් රාජ්‍ය ආයතනයක සේවය කිරීම අවසන් නොවු එම පළාත් පාලන ආයතන සඳහා නාමජන ලසින යම් තැනැත්තෙක් නුසුදුසුෙක් වෙනවා දැන් මේවා නෛතික ප්‍රශ්න දැන් මේ පනතට විරුද්ධ උසාවියන්නත්
බෑ ඕකේ ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි ඡන්දේ කල් ගියා අපේ වැරද්දෙන් නෙමෙයි
හරි දැන් අපි
පසුගිය ආණ්ඩුව කාලේ මේ මේ කොට්ටාස සීමාන් නිදේ කෙරුවේ ඇමතිරුන්ගේ ගෙවල්වල ඇතිවල කොහොමද
හොඳයි
ඇමතිරුන්ගේ ගෙවල්වල
එන අපි විවාදේ ආරම්භ කරලා අපි සාකච්ඡා කරලා තියෙනයක් ගන්න බිල් බොයි හොඳයි සභානායකතුමා
පුරි සමහර කොට්ටාස තියෙන ණය ගියා වගේ දිගයි
හොඳයි
ඒකයි කල්යන්න හේතුව ඒකයි අපේ ගැහුවද
හොඳයි
ගරු කතා එදා අපි විපක්ෂයේ හිටියේ අපෙන් ගැහුවද අපෙන් ගැහුවේ නැහැ තමුන්නාදලා හොර රාජ වේග කෙරුවේ කල් ගියේ ඒක නිසා
හොඳයි ගරු නානාකාර මන්ත්‍රීතුමා
ඉතා කෙටියෙන්
මම යෝජනා ගන්න ගෞරවණීය නිසා අපි දැන්
ඉතා වැදගත්
ප්‍රශ්නය ආරම්භ කරන්න අපි එකහමාරට තීරණයක් ගන්න මේක ලොකු ගැටලුවක් නෙමෙයි
ඉතා වැදගත් ප්‍රශ්නය මම මතු කරන්නේ
හොඳයි
අපි අද ආවේ මේ මැතිවරණ කොමිසමේ යෝජනා අනුව මේ ගෙනෙනු ලැබූ ප්‍රායෝගික සංශෝධන ඇතුළත් වූ සංශෝධිත පනත සම්මත කළා වහාම අපිට මැතිවරණයකට
යන්න හොඳයි අපි ඔක්කොම එක මතේ ඉන්නේ ගරු
මන්ත්‍රීතුමා ඒ වෙනුවෙන්
නමුත් දැන්
මේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමට යෝජනා කරන සංශෝධනයයි කියන ඊනියා සංශෝධන වලින් මේ ප්‍රශ්නේ අවුල් කරලා තියෙනවා ආණ්ඩු පක්ෂයේ විසින්.
අපි ඒකෙන් කතා කරන්නේ සාමාන්‍ය කතා.
ආණ්ඩු පක්ෂයේ කරපු බරපතල අපරාධයක් විශේෂ දිනයක් නියම කරගෙන හරි අපි මේකේ
අවසන් එකඟයි මුළු සභාවම එකඟයි. ඔව් කියන්න ගරු මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? ගජිනීර මන්ත්‍රීතුමා අපි වැඩ කටයුතු ආරම්භ කරමු දැන්. ගජිනීර මන්ත්‍රීතුමා ඔබතුමා නියම සීට් එකේ නෙමෙයි ඉන්නේ ඒකයි.
මෙහෙන්න මෙහෙන්න ලොකා. අරේ 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 පොඩ්ඩක් වරදිනවා පොඩ්ඩක් ඉන්න.
අපි අද වැඩ ආරම්භ කරමු නැත්නම් අපි අනවශ්‍ය ලෙස පාලනය නැති කරනවා.
ස්වාමී අංකල් පොඩ්ඩක් ඉන්න.
ස්වාමී
අරු ගජදීර මැතිතුමා
දැන් මේ ඔබතුමා යෝජනා කර විදියට 6 වෙනිදා මේ විවාදය ආරම්භ කරලා අපිට පුළුවන් මේ තියෙන සංශෝධන අධ්‍යයනය කරලා
අද ආරම්භ කරනවා
හය අවසන් කරනවා
අපි එකහමාරට පක්ෂ නියෝජනයේ රැස්වීමේ තීරණයක් ගන්න අපි දැන් මේ අපි වැඩ ආරම්භ කරමු බොහොම ස්තුති කරු සභානායකතුමා
ඩිබේට් සර්
යා දැට්ස් රයිට්
ස්ටාන්ඩ් ද ඩිබේට්
යා
කමාන්ඩර් රැස්වලා තියන්නේ ගබු
යා ගරු ඇමතුමා You are in the wrong seat. You are in the wrong seat.
I'm in the right seat.
Where is the seat again? Hari Verasuna, Hari.
Sorry. Honorable Speaker.
Yeah.
A bill was originally submitted.
Yeah.
Technical amendments whereby the election commissioner submitted that certain amendments had to be made for the purpose of having the election. Consequent to that, there were party leaders' meetings and there was consistent dialogue. And these subsequent amendments are tabled based on the dialogue. But if any member of this House requires clarification of those amendments, my officials are there today at a committee room. I'm in a position to give them
anyway, so we'll start outside. The debate. We'll discuss that at the leaders' side. Start the debate, please.
Honorable Speaker, I bring this bill to amend the Local Government Elections Act 22 of 2012. There are the pith and substance of this bill is to facilitate the election. Originally, when this Act number 22 of 2012 was brought about, due consideration was not given with regard to the manner in which the election should be held, and there were certain amendments which were needed to facilitate the bill. Consequent to that, the present government brought in Act number 1 of 2016 where we introduced female representation. That was a very progressive move in the history of our country, where women were given a quota of 25% women. Whilst this dialogue was been going on, there were requests by party leaders that there should be an increase in the quota of the PR system. Thereby, the 30% was increased to 40% to facilitate the representation of all parties. And when such amendment was brought about, the requirement of the 25% had to be brought in within the 40%. So taking into consideration all these aspects, I would say that this bill is very progressive, and various allegations have been made with regard to postponement of this election. I would like to state on record to this House that at no stage has this government postponed this election. This was done like how it was pointed out earlier. Mema පනස සම්බන්ධ වූ සීමා නිර්ණය සියලුම දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉෂ්ට කරුණේ නැහැ. ඒ එක් පුද්ගලයෙක්ගේ අභිමතයට තමයි වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට වුණත් ඒ සීමා නිර්ණය හරියට කාර්යව කරපු නැති නිසා පළාත් සභා පළාත් පාලන ඇමති හැටියට මම සීමා නිර්ණ අභියාචනා ක්‍රියාදාමයකට යන්න දුනා. එම සීමා නිර්ණ අභියාචනා ක්‍රියාදාමය යනකොට අපි ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ තඹ සාකච්ඡා කළා. අපට අවුරුදු එකමාරක කාලයක් අපට අවශ්‍ය වුණා. ඒ සම්බන්ධයෙන් නොඑක අය ඇඟිල්ල දික් කරත් සියලුම දේශපාලන පක්ෂවල එකඟත්වයක් තියෙනවා ඒ සීමා නිර්ණය හරියාකාර නොකරන බවට. ඒ අතරතුර මාස 6ක කාලයක අපේ දිනේෂ් ගුණාධර මන්ත්‍රීතුමත් සහභාගී වුණා. සියලුම දේශපාලන පක්ෂ අපි සාකච්ඡා කරා. මෙම පනත සංශෝධනය කරන්න නැතුව සියලුම දේශපාලන පක්ෂවලට සාධාරණ කිෂ්ඨ කරන්න වෙන්න බෑ කියලා. ඒ පදනම යටතේ තමයි අද මේ අමතර සංශෝධනය පාර්ලිමේන්තුව අපිට ඉදිරිපත් කළා තියෙන්නේ. I will be making a brief statement in my final address, Honorable Speaker. So at this stage, I will leave it to other members of the House to address the House.
මට
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බිම් නිශ්චිතවන්ත වෙනවා. අපි දන්නවා ගරු කතානායකතුමනි පළාත් පාලන ආයතන අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ඉතා සමීප ආයතන. ඒ සමීප ආයතන කාලයක් මුළුල්ලේම අකර්මණ්‍ය වී තිබීම ඒක සාමාන්‍ය පහළ කාර්යයන් සඳහා විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඒ නිසාමත් ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පවත්වලා ඒ සඳහා සභික මන්ත්‍රීවරුන් තෝරාපත් කරගෙන එම පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පළාත් පාලන ආයතන තමයි ආයතනවල ප්‍රවිෂ්ඨ වීම තමයි අපේ රටේ දේශපාලනයේ ප්‍රබලතම නායකයන් ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දායකත්වයක සපේන. ගරු කතානායකතුමා බැලුවත් ඉස්සෙල්ලා මම හිතන්නේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා හැටියට තමයි නිල වශයෙන් ඔබතුමාගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ. ඒ නිසා මෙම ආයතනවල සභිකයන් අපේ රටේ දේශපාලන ගමන් මගේ ඉදිරියටම ගමන් කරපු අවස්ථා ඕන තරම් තිබෙනවා. ඒ පැති කීපෙම බලපුවාම මේ වැදගත්. හැබැයි මෙහි වැදගත්කම රඳා පවතින ගරු කතානායකතුමනි ඡන්දේ පවත්වා සභිකයන් තෝරාපත් කර ගැනීමෙන්ම නෙවෙයි. අපි මේ පවත්වන ඡන්දය ඒ මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා සකස් කොට තිබෙන ක්‍රමවේදය මොනතරම් යුක්ති සහගතද කියන කරුණත් එක්ක බැඳී පවතිනවා. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් පනත ඇතරම් පාර්ලිමේන්තුව තුළ විධිමත් විවාදයක් පැවැත්ුණේ නැහැ. ඒ වෙලාවේදී ඒ ඉදිරිපත් කරපු අතාවුල්ලා අමාත්‍යවරයාගේ මම අවස්ථා ගණනාවකදී විමසා හිටියා සරලව එම ඡන්ද ක්‍රමය මේ පාර්ලිමේන්තුවේ පැහැදිලි කරන්න කියලා. ඔහු ඒ පැහැදිලි කිරීමටවත් භාජනය කරේ නැහැ. ඒ වගේම අපි දිගින් දිගටම පෙනී හිටියා ගරු කතානායකතුමනි ඒ පනත සම්මත කරන අවස්ථාවේදී ඇත්තනම අතාවුල්ලා අමාත්‍යවරයා පනත ඉදිරිපත් කරත් පනත පිළිබඳ පැන නැගුණු ගැටළු වල පිළිතුරු ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා. ඔහු ඉතා පැහැදිලිව එම මොහොතේ ප්‍රකාශ කරලා හිටියා මේ පළාත් පාලන පනත එදින සම්මත කරලා දෙන්න. මොකද සීමා නීරණ කමිසම පත් කරගන්න තිබෙනවා. සීමා නීරණ කමිසම පමා වුණොත් ඒක දිගු කාලයක් ඇදෙන්න පුළුවන්. ඒ නිසා පනතට අවශ්‍ය වෙන සංශෝධන වෙනත් අවස්ථාවලදී ගෙනෙනවා කියලා. හැබැයි ඊට පස්සේ එක් අවස්ථාවකදී සංශෝධන ගෙනාවත් අපි අපේක්ෂා කරන ලද සංශෝධන වලට ඒ අවස්ථාව විවෘත වුණේ නැහැ. ඒ නිසා මුළුමනින්ම පැවති මැතිවරණ ක්‍රමය කියලා කියන්නේ ගරු කතානායකතුමනි ජනතාවගේ කැමැත්ත සාධාරණව පිළිබිඹු වෙනවා වෙනුවට ඒ විකෘති පිළිබිඹු වීම. ඕනෑම ඡන්ද ක්‍රමයක් ගරු කතානායකතුමනි සකස් විය යුතු වෙන්නේ ජනතා ඒ දේශපාලන ව්‍යාපාරවලට ජනතාව මොන ආකාරයෙන් කැමතිද? ඒ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් සාධාරණ නියෝජනයක් එම පළාත් පාලන ආයතනයක හෝ පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවක හෝ ඇති විය යුතු තිබුණා. නමුත් පැවති ඡන්ද ක්‍රමය ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නියෝජනය වෙනව වෙනුවට කැමැත්ත සාධාරණ නියෝජනය වෙනුවට ඒ විකෘතිය. ගරු කතානායකතුමනි ඉතා හොඳින් ඔප්පු කළ හැකිව තිබෙනවා සමහර ඡන්දවලට වටිනාකම දෙගුණයක් එනවා. ඒ කියන්නේ යම් ඒ ඡන්ද ප්‍රතිඵල ලැබෙන ආකාරයට සමහර දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද 1 2 3 4 කියලා ගණනය කරනකොට සමහර දේශපාලන පක්ෂ ලබා ගන්නා ඡන්ද 2 4 6 ආකාරයෙන් ගණනය කිරීම. ඒ නිසා අනවශ්‍ය බලයක් විකෘති බලයක් එම ඡන්ද ක්‍රමය හරහා සකස් වෙනවා. එනිසා එම ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු කියන ස්ථාවරය අපි දිගටම හිටියා. පලාත්පාලන මැතිවරණය පමා වෙනවා නම් අපි නව ඡන්ද ක්‍රමයකට සහභාගී වෙනවා වෙනුවට දැනට තිබෙන මේ පැවති පලාත් මනාප ඡන්ද ක්‍රමය අනුව ඡන්ද පවත්වමකට යෝජනාවත් අපි ඉදිරිපත් කරා. එක්කෝ පැරණිම ඡන්ද ක්‍රමය අනුව අපි ඡන්ද ක්‍රමයට යමු. එහෙම නැත්නම් නව ඡන්ද ක්‍රමයක් හදාගමු. හැබැයි බොහෝ අයගේ යෝජනාව වුණේ පැරණි මනාප ඡන්ද ක්‍රමයට යන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරමු කියලා ආවා. ඒ අනුව තමයි මෙම ඡන්ද ක්‍රමය ගරු කථානායකතුමනි සකස් වී තිබෙන්නේ. දැනට පවතින ඡන්ද ක්‍රමය, දැන් පළාත් පාලන ආයතනවලට පවතින ඡන්ද ක්‍රමය විකෘති ඡන්ද ක්‍රමයක්. ඒ වෙනුවට තමයි මෙම ඡන්ද ක්‍රමය සකස් වුණේ. පැවති පැරණි මනාප ඡන්ද ක්‍රමය ගරු කථානායකතුමනි ප්‍රධාන අංග දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි සමානුපාතිකව මන්ත්‍රීවරු සංඛ්‍යාව තෝරා ගන්නවා. යම් පළාත් පාලන ආයතනයක ඒ පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ඒ පක්ෂයට හිමි මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය කරනවා. ඒ කියන්නේ සමානුපාතිකව එම පළාත් පාලන ආයතනයේ එම පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය කරනවා. හැබැයි මන්ත්‍රීවරයා කවුද කියලා තීරණය කරන්නේ ලබා ගන්නා මනාප අනුව. එතකොට මෙම ඡන්ද ක්‍රමය මෙම නව යෝජනාවේදී එක වැදගත් යෝජනාවක් කියලා අපි හිතනවා. යම් පළාත් පාලන ආයතනයකට ඒ පක්ෂයේ ලබා ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාවට අනුරූපී වන පරිදි සමානුපාතිකව එම පක්ෂයට හිමි මන්ත්‍රීවරු සංඛ්‍යාව හිමි වෙනවා. ඒ නිසා පැරණි ඡන්ද ක්‍රමයේ සමානුපාතික කොටස මෙම ඡන්ද ක්‍රමයෙන් ආරක්ෂා වෙනවා. එම පළාත් පාලන ආයතන ඇතුළේ එම පක්ෂයේ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව එම පක්ෂයට හිමි මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය වෙනවා. ඊට පස්සේ ඒ මන්ත්‍රීවරයා කවුද කියලා දිනන කොට්ටාස අනුවත් 140 ලැයිස්තු අනුවත් තේරීමකට භාජනය කරනවා. ඒ නිසා පැවති මනාප ඡන්ද ක්‍රමයේ වැදගත්ම ගුණාංගය වූ සමානුපාතික කොටස ආරක්ෂා කරගනිමින් රට තුළ විශාල යෝජනාවක් තිබෙනවා මනාප ඡන්ද ක්‍රමයට එරෙහිව. ඒ වගේම කොට්ටාසෙට මන්ත්‍රීවරයෙක් අවශ්‍යයි කියන යෝජනාවක් තිබෙනවා. ඒ යෝජනාවත් මෙම ඡන්ද ක්‍රමයෙන් සමන්විත වෙනවා. ඒ නිසා දැනට පවතින විකෘති ඡන්ද ක්‍රමයට වඩාත් සාධාරණ ඡන්ද ක්‍රමයක් මෙම අලුත් යෝජනාව හරහා සකස් වී තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා ආණ්ඩු පක්ෂයේ දේශපාලන කණ්ඩායම් වගේම ගරු ඇමතුමා වගේම විපක්ෂ මන්ත්‍රීවරු විශාල දායකත්වය සපයලා තියෙනවා. මම හිතනවා මෑත කාලේ ලංකාවේ ඡන්ද ක්‍රමයක් හැදුනා නම් අනිකුත් පක්ෂවලද අදහස් සහ එම පක්ෂද සාකච්ඡාවට බඳුන් කරමින් මෙම ඡන්ද ක්‍රමය කියලා අපි කියනවා. මීට පෙර සකස් වෙච්ච ඡන්ද ක්‍රම ගරු කථානායකතුමනි 1978 ඡන්ද ක්‍රමය හෝ පසුගිය පළාත් පාලන ඡන්ද ක්‍රමය හෝ ඒ මොහොතේ බලයට පත් වී තිබුණු ආණ්ඩුවේ බලවමනාව නියෝජනය කරමින් තමයි එම ඡන්ද ක්‍රමය සකස් වුණේ. එනිසා මේ සකස් වී තිබෙන ඡන්ද ක්‍රමයට අපි අපගේ යෝජනා විධිමත් යෝජනා අපි ඉදිරිපත් කර තිබෙනවා. අපි අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා එම යෝජනා පිළිබඳව අවශ්‍ය වෙන බර තැබීම කරලා අවශ්‍ය වන සැලකිලි දක් කරලා මෙම සංශෝධනයට එම යෝජනා ඇතුළත් කර තිබීම පිළිබඳව විශේෂම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි එම සාකච්ඡාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගී වූ සාකච්ඡාවක්. යම් යම් නායකින් එකට සහභාගී වුණේ නැත්නම් එය ඒ නායකයන්ගේ වැරද්දක් මිසක්ක ඒ ක්‍රියාවලියේ වැරද්දක් නොවේ. මොකද හැම දිනාටම දැනුම් දී තිබුණා, ඒ සඳහා උනන්දුව තිබෙන, ඒ වෙනස් කිරීම සඳහා ප්‍රයත්නයක් දරන බොහෝ දෙනා ඒකට විශාල කාලයක් වැය කරමින් මැදිහත් වුණා. එනිසා මෙය සැලකිය යුතු සාකච්ඡාවට බඳුන් වූ විවාදයට බඳුන් වෙමින් අද මේක සම්මත කරලා තිබෙනවා. හැබැයි මේකෙත් මම හිතන්නේ අපි සාකච්ඡාවට බඳුන් කර තිබෙන එහෙත් අවසන් නොවුණු තාමත් අපැහැදිලි කරුණු කීපයක් තියෙනවා ගරු ඇමතුමා. පළවෙනි කරුණ තමයි පසුගිය ඡන්ද ක්‍රමය, කියන්නේ දැනට පවතින විකෘති ඡන්ද ක්‍රමයේ ආසන්න වශයෙන් දේශපාලන පක්ෂක තරඟ වදින අපේක්ෂකයෙකුට 5000ක අපමුදලක් තිබුණා. ඒතර ආසන්න වශයෙන් අපේක්ෂකයෙ 5000ක්වත් හිමි වෙනවා. ඒ කියන්නේ මිලියන 25ක් ලක්ෂ 250ක් යම් දේශපාලන ව්‍යාපාරයකට ඇප බඳින්න පවා ඇප බැඳීමට පමණක් මෙම පවතින ඡන්ද ක්‍රමය හරහා යෙදෙනවා. ඒ කිසිත්ම සාධාරණ නැහැ. ඒ කියන්නේ ලක්ෂ 250ක් ඇප මුදල්ම බැඳීම සඳහා දේශපාලන ව්‍යාපාරයකට හිමිවීම යුක්තිසහගත නැහැ. ඒ නිසා මෙම ඡන්ද ක්‍රමයේ සාකච්ඡාවේදී අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා තරඟ වදින අපේක්ෂකයන් සඳහා. අපි හිතුවොත් ප්‍රාදේශ සභා මන්ත්‍රී දුර 20ක් නියෝජනය කරන ප්‍රාදේශ සභාවක කොට්ටාස තියෙනවා 12ක්. තරඟ වදින කොට්ටාසේ එක් අපේක්ෂකගේ ඇප මුදල රුපියල් 1500 දක්වා අඩු කළ යුතු කියන යෝජනාවට එකඟතාවය ඇවිල්ලා තිබෙනවා. නමුත් එම යෝජනාව මෙම සංශෝධනයට ඇතුළත් වෙලා නැහැ. ඒතර ගරු කථානායකතුමනි කොට්ටාස 12ක් තියෙන තැනක ඇප මුදල 18000ක් පමණ වෙන්නේ. නමුත් දැනට පැවතින ඡන්ද ක්‍රමය ගත්තොත් එය ලක්ෂ 250ක් යම් දේශපාලන ව්‍යාපාරකට ඇප වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ කිසිත්ම යුක්ති සහගත නැහැ. ඔබතුමා කලින් සාකච්ඡාවේ 2500ට එකඟ වී තිබුණා. අපි යෝජනා කරා 1500ට අඩු කරමු සහ තරඟවදින අයගේ පමණක්. මොකද ලැයිස්තුවේ ඉන්න අය අප බඳින්න ඕනේ නැහැ. අප බඳින්න ඕනකම තිබෙන්නේ ඒ කොට්ටාසේ තරඟවදින කෙනා. අප මුදල් රාජසන්තක වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ කොට්ටාසේ ඡන්ද ප්‍රමාණය අනුව. එසේ නැතුව ලැයිස්තුවක් කිසිසේත්ම අප ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු නැහැ. එහෙනම් තරඟවදින කොට්ටාසේ එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් 1500ක අප මුදලක් කියන යෝජනාව තමයි අපේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරේ. මම හිතන්නේ ඒක එය සංශෝධනයට ඇතුළත් විය යුතුයි. ඊළඟ කරු කථානායකතුනි විශාල ලෙස අපි සාකච්ඡාවට බඳුන් වුණා. පැරණි ඒ කියන්නේ දැනට පවතින ඡන්ද ක්‍රමයේ පවතිද්දී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කරා. කාන්තා නියෝජනයේ සභාව ඇතුලේ මන්ත්‍රීවරු 125ක් විය යුතුයි කියලා. එතකොට දැනට පවතින ඡන්ද ක්‍රමයෙන් නම් එම 125 පිටස්තරින්ම ලබා දීම තමයි සිදු වුණේ. ඒතර මන්ත්‍රීවරු සංඛ්‍යාව කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව 125 හෝ තරඟ වැඩි ජයග්‍රහණය කර තිබෙනවා නම් 25ට වැඩි වීමේ හැකියාව තිබුණා. නමුත් මේ එය සකස් වී තිබෙන්නේ මන්ත්‍රීවරියන් සභික සංඛ්‍යාවේ යෝජනා විය යුතු කියන යෝජනාව මත පැන නගින ගැටලුවක් තිබෙනවා. එහෙමනම් දැන් මන්ත්‍රීවරු සංඛ්‍යාව පිටින්ම 125ක් ලබා දෙන්න ගියොත් ඒ 11000කට ආසන්න ප්‍රමාණයක් වැඩි වෙනවා. එනිසා මෙම ඡන්ද ක්‍රමය වැඩිපුරම සැලකිල්ලට වාජනය කරේ මෙම ඡන්ද ක්‍රමය තෝරාපත් වීමේ ඇතුළේ කාන්තා නියෝජනයේ සම්භාවිතාව වැඩි කරන්නේ කෙසේද? එය විතරයි ඡන්ද ක්‍රමයක් ඇතුළට කාන්තාවන්ගේ නියෝජනය ඇතුළත් කළ හැකි වන්නේ. මොකද මන්ත්‍රීවරු සංඛ්‍යාව නිශ්චිත කරනවා නම් අනිවාර්යයෙන්ම පිටස්තරින් ලබා දිය යුතුයි. මන්ත්‍රීවරු ගාව නිශ්චිත කරන්නේ නැතුව 125ක නියෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව හදනවා නම් කාන්තාවන්ගේ තෝරාපත් වීමට තියෙන සම්භාවිතාව වැඩි කිරීම තමයි කළ යුතු වන්නේ. ඒ අනුව ගරු කථානායකතුමනි තරඟවදින ලැයිස්තුවක සභාවේ මුළු සභික සංඛ්‍යාවේ 10%ක් තරඟවදින ලැයිස්තුවක කාන්තාවන් නියෝජනය වී තිබේ. උදාහරණයක් ලෙස කොට්ටාස 12ක් තිබෙනවා නම් මන්ත්‍රීවරු සංඛ්‍යාව 20ක් වෙනවා. එහෙනම් කොට්ටාස 12 ඇතුලේ අහම වශයෙන් කාන්තාවන් දෙදෙනෙක්වත් තරඟ වැදී යුතුයි. ඒ වගේම අමතර ලැයිස්තුවේ ලබා දෙන නාම යෝජනා ලැයිස්තුවේ 50%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගෙන් සමන් විය යුතුයි. ඒ නිසා මෙම ඡන්ද ක්‍රමයේ ඇතුළේ තමයි කාන්තාවන්ගේ නියෝජනය 25% හෝ 25% ආසන්න වීම හෝ 25% ඉක්මවා යාම සකස් කර තිබෙන්නේ ඡන්ද ක්‍රමයේ ඇතුළේ. එය පිටස්තර එල්ලීමක් නෙමෙයි. මම හිතනවා වඩා ප්‍රජාතන්ත්‍රවාදීත් ඒක කියලා. ඒ කියන්නේ ඡන්ද ක්‍රමයේ ඇතුළේ කාන්තාවන්ට තෝරාපත් වීමට තමා තිබෙන සම්භාවිතාව වැඩි කිරීම. ඒ අනුව අපි විශ්වාස කරනවා මෙම ඡන්ද ක්‍රමයේ ඇතුළේ අවම කාන්තාවන්ගේ නියෝජනයේ 25% හෝ 25% ආසන්නයේ හෝ ඊට වඩා වැඩි වීම ඉඩකඩක් තිබෙනවා. හැබැයි මෙතන අපහැදිලිකමක් තිබෙනවා. මේ සංශෝධනයේ කුඩා පක්ෂවලට ඒකට මන්ත්‍රීවරු දෙකක් හිමි වුණොත් කුමක්ද වෙන්නේ? ඒගොල්ලන්ගේ 125 කාන්තාව සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි ගරු කථානායකතුන් යෝජනා කරේ සභිකයන් දෙකක් එකක් හෝ දෙකක් වෙන අවස්ථාවේදී කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්ය කළ යුතු නැහැ. ඔවුන්ට කැමති නම් කාන්තාවක් දාන්න පුළුවන්. අකමැති නම් එක්කිනා පුරුෂ පාර්ශ්වයෙන් විය හැකි, දෙදෙනා පුරුෂ පාර්ශ්වයෙන් විය හැකි. හැබැයි තිදෙනෙක් යම් සභාවක තිදෙනෙක් නියෝජනය කරන අවස්ථාවකදී අනිවාර්ය කාන්තා නියෝජනයක් ලබා දිය යුතු කියන යෝජනාවට අපි එකඟයි. එතකොට පොදුවේ 125ක් කියලා නියෝජනය තිබුණත් කුඩා පක්ෂවල මන්ත්‍රීවරු තුනක් වුන්ට හිමි වෙන අවස්ථාවකදී අනිවාර්ය ලෙස එතන කාන්තා නියෝජනයක් සකස් වීමෙන් පෙන්නුම් කරන්නේ එම පක්ෂවල කාන්තා නියෝජනයේ ප්‍රතිශතය 33%යි. හැබැයි අපි එකඟ නැහැ ගරු කථානායකතුමනි එක් මන්ත්‍රීවරයෙක් වෙන අවස්ථාවකදී අය කාන්තාවක් විය යුතුයි කියලා තීරණය කිරීම. දෙදෙනෙක් වෙන අවස්ථාවකදී එක් අය කාන්තාවක් පමණක් විය යුතුයි කියලා තීරණය වීම යුක්ති සහගත නැහැ. එය කාන්තාවන් විය හැකි නොවිය හැකි. උදාහරණයක් හෙට ගත්තොත් අපේ පක්ෂයේ ගරු කථානායකතුමනි තනි මන්ත්‍රීවරයෙක් ආපු අවස්ථාවලත් කාන්තා මන්ත්‍රීවරයෙක් පත් කරලා තිබෙනවා. අපිට ඇවිල්ලා තියෙන එක මන්ත්‍රීවරයයි වාරියපොළ, ඒ වගේම දෙහිවල ගල්කිස්ස වගේ නගර සභාවල, ඒ වගේම අපි දෙහිඅත්ත කණ්ඩි වගේ තැන්වල මේ අරණගංවිල වැඩි ප්‍රාසභවල ඉඳලා අපේ යෝජනාව තිබෙන ගරු කතානායකතුමනි දෙදෙනෙක් වෙන තැන අනිවාර්ය කළ යුතු නැහැ. හැබැයි තුන්දෙනෙක් වෙනකොට ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කාන්තාවක් විය යුතුයි කියලා අනිවාර්ය කිරීමට අපි එකඟයි. එතකොට යම් කුඩා පක්ෂයක් mantri duru 3ක් හිමි වෙනවා නම් එක් අය කාන්තාවක් විය යුතුයි. එතකොට ඔවුන්ගේ පක්ෂවල කාන්තා නියෝජනය එතකොට ඔවුන්ගේ පක්ෂවල කාන්තා නියෝජනය ගරු කතානායකතුමනි 133ක් හැටියට සකස් වෙනවා. ඒ නිසා අර බබ දැක්කා අපේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංසදය විශාල උනන්දුවක් මේ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවක් දැක්වුවා. ඒ නිසා ඊට පෙර අපි යන ලද එකඟතාවයන් පවා එම කාන්තා මන්ත්‍රී සංසදයේ ඉල්ලීම් සහ යෝජනාවන් මත අපි වෙනස් කරා. ඒකයි ගරු කතානායකතුමනි වැදගත්කම තිබෙන්නේ. මොකද එතුමියලා ඒ ඒ ඒ ඒ කාන්තා සංසදය තමයි විශාල උනන්දුවක් දක්ව මේ කාන්තාවන්ගේ නියෝජනය වැඩි කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා මේ මා ඡන්ද ක්‍රමය පිළිබඳ එතුමියලා ඇවිල්ලා විශාල සාකච්ඡාවක් සිදු කරා. එතුමියලා වැඩි උනන්දුවකින් මැදිහත් වුණා මේ සාකච්ඡාව වෙනුවෙන්. ඒ නිසා ඊට පෙර සාකච්ඡාවකදී එන ලද එකඟතාවයන් තව අපි පක්ෂෙන් පොඩි වෙන.
ආ හොඳයි මේ විචාරත් මැතුමා කියන්නේ.
හොඳයි. එතකොට එසේ තිබියදී පවා අපි පූර්ව එකඟතාවයකට ඇවිල්ලා තිබියදී පවා කාන්තා මන්ත්‍රීවරියන්ගේ යෝජනාවන් සහ ඔවුන්ගේ ඉල්ලීම් පදනම් කරගනිමින් මෙය සැලකිය යුතු කාන්තා නියෝජනය වැඩිවීමේ දිශාවට සංශෝධනයක් ඇතුළත් කරලා තිබෙනවා. එනිසා මම හිතන්නේ ටිකක් වැඩිපුර සාකච්ඡාවට බඳුන් විය හැකි ගරු කතානායකතුමනි මේ කාන්තාවන්ගේ නියෝජනය සකස් වන ආකාරය. කලින් ගරු කතානායකතුමනි හරි පැහැදිලි සභාවෙන් 25 පිටස්තරින්ම ලබා දීම. ඒක ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. නමුත් දැන් සභික සංඛ්‍යාව වැඩිවීම නිසා එවැනි පිටස්තරින් ලබා දීම සභාව විශාල දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණකින් අපේ මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි වෙනවා. පළාත් සභාව ඒ මං හිතන්නේ කිසිසේත්ම යුක්තිසහගත නැහැ අපේ රට ජනතාව විශ්වාසන්නේ නැහැ. එනිසා මෙම ඡන්ද ක්‍රමයේ මූලික පදනම විශාල බලපෑමක් සහිත පදනමක් සකස් කරා කාන්තාව අපේක්ෂකයන් ගාන වැඩි කිරීමත් තෝරාපත් වෙන අයගේ යම් කාන්තාවන් ප්‍රමාණයක් නිර්දේශ කිරීමත් අරා කාන්තා අපේක්ෂක කාන්තා මන්ත්‍රීවරියන් එම සභාව තුළ වැඩි නියෝජනයක් සකස් කරගෙන ඉන්නෙමින් මම හිතනවා ගරු කතානායකතුමනි ඒක තමයි කළ හැකි වන්නේ. ඒ නිසා අර මේ සංශෝධනය ඔබතුමා ඉදිරිපත් කළ තියෙන සංශෝධන හරියටම නිශ්චිත නැහැ. ඒ නිසා අපේ යෝජනාව වෙන්නේ 120ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා යම් දේශපාලන ව්‍යාපාරයක් මන්ත්‍රීවරු කෙනෙක් හෝ දෙකක් ලබා ගන්නා අවස්ථාවකදී අනිවාර්ය වන්නේ නැහැ. හැබැයි 3 දෙනෙක් ලබා ගන්නා අවස්ථාවකදී අනිවාර්ය ලෙස කාන්තාවක් ඇතුළත් විය යුතු කියන සංශෝධනය ඇතුළත් විය යුතු කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ. ඔය එමුතුමා.
Yeah. May I be permitted to state that the request made by Honorable Annakumar Dishanayake that if 3 members are only elected, that a woman should be nominated, that will also be considered and will be added as one of the further amendments.
Okay, thank you. Ibaraja Garu Mantinwa.
Ilanga avasan karanne garu kathanu ilanga tamai dan ada udes matuwichi saakatchawa. Eka yanne meya sammatha karagenima sandaha api thawa kochchara kalayak gannawada. Mama hitanawa garu kathanayakathuna api me parliamentiye sammatha karala thibenawa 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මම හිතනවා ලංකාවේ පළවෙනි වතාවට හදිසි පනතක් ලෙස අපි ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡා හදිසි පනතක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි පනතක් ලෙස අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනයක් මම හිතන්නේ දිගු කාලයක් එළියේ සාකච්ඡා කරලා නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ දිගු කාලයකට ඉඩ ලබා දෙමින් නෙවෙයි ඒක සාකච්ඡා වුණේ. මේක අත්‍යවශ්‍ය සාධක. එනිසා මෙතන අනිවාර්ය ලෙස කරු කතානායකතුමනි ඉක්මනින්ම පළාත් පාලන ඡන්දය පැවැත්වීම කියන සාධකය පැන නැගී තිබෙනවා. මා දන්නේ ඩලස් සලහ පෙරු මන්ත්‍රීතුමා ඔහුට ලැබිච්ච ලිපියක් ගැන කිව්වා. නමුත් එමතුමා මාත් එක්ක එකඟ වෙනවා ඇති. මැතිවරණ කොමසාස්තුමා අපි සම්බන්ධ වූ සාකච්ඡාවකදී කිව්වා අවස්ථා කීපෙදී කිව්වා සැප්තැම්බර් 15ට පෙර මේ පාස් කරලා දෙනවා නම් ඔහු ඕලෙවල් විභාගයට කලින් ඡන්දය තියලා දෙනවා කියලා. මා දන්නේ දැන් පසු එතුමාගේ ස්ථාවරය වෙනස් වෙලාද කියලා. මොකද එතුමා අවස්ථා දෙකකදී කිව්වේ ඒක. කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට කලින් මෙම මේ සැප්තැම්බර් 15 වෙනිදාට පෙර මේ පන සම්මත කරලා දෙනවා නම් ඕලෙවල් විභාගයේ දෙසැම්බර් 7 වෙනිදාට කලින් ඡන්දය පවත්වන්නම් කියලා. එතකොට ඒක තමයි තිබුණු ස්ථාවරය. එනිසා ගරු කතානායකතුමනි මම හිතන්නේ මේ ඡන්ද ක්‍රමයේ පිළිබදව හැම මන්ත්‍රීවරයෙකුටම එතන සහභාගී වෙච්ච කණ්ඩායම වෙන හැම මන්ත්‍රීවරුන්ට පුළුල් අවබෝධයක් එන්න ඕනේ. ඒක හරි. එනිසා ඒ යුක්ති සහගතයි මේ ඉල්ලීම. ඒ කිසියෙත්ම අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි. හැබැයි මම හිතනවා අපි හැම දෙනාටම බැරිද අද දින ඒක පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන්. ඡන්ද ක්‍රමයක් තිබෙන්නේ නිලධාරි මහතුරු ඇවිල්ලා ඉන්නවා මන්ත්‍රීවරුන්ට වෙලාවක් දෙන්න අපි ඒ වෙලාවට සහභාගි වෙන්න නිලධාර මීට කලින් අපි මේක මෙහෙම කරලා තියෙනවා සංශෝධනය පිළිබඳ නිලධාරි මහතුරු සම්පූර්ණ පැහැදිලි කිරීමක් අපිට කරන්න අපිට පැනනගෙන ගැටළු අපි විමසන්න තවත් එතනදී අපිට තියෙනවා निराකරණය කරගන්න අපැහැදිලි කරුණු තියෙනවා නම් තව කාලයක් ගන්න එක සාධාරණයි හැබැයි අපි හිතා මතා මේ පමා කළ යුතු නැහැ මට කරු කතා නැතුව මම මේක කියන්නේ අපි අදෝ හෙට සම්මත නොකර මේක පස්සර දැම්මොත් අඟහරුවත් සම්මත වෙන්නේ නැහැ මංක වගේ කිමින් මම දන්නවා ඒක වෙන විදිය ඒක මේ කියන්නේ ඒ නිසා මේක පනත සම්මත වීම වැළැක්වීම වෙනුවෙන් කල් දමා ගැනීම වෙනුවෙන් තර්ක හදනවා නම් අපිට ගොඩක් තර්ක හදන්න පුළුවන් හැබැයි අපි හැමදෙනාම මේක ඉක්මනින් සම්මත කරගත යුතුයි කියලා යෝජනාවකට එනවා නම් අපි හැමදෙනාම යම් සාකච්ඡාවක් කරා මේක සම්මත කර ගැනීම සඳහා උත්සාහ දරිය යුතුයි ඒ නිසා තමයි අපි කිව්වේ අද දිනේ අපි විවාදය කරමු හෙට දිනේ අද දිනේ අධ්‍යයනය කරන්න ඕනවට වඩා වැඩි කාලයක් තිබෙනවා තව අපිට සාකච්ඡා කරන්න පුළුවන් තව කණ්ඩායම් මුණ ගැහෙන්න පුළුවන් හෙට හවස කාරක සභාව අවස්ථාව කැඳවලා මේ පන සම්මත කර ගැනීම තමයි අපගේ යෝජනාව කරු කතානායකතුමනි මොකද අද හෝ හෙට මේක සම්මත කරගත්තේ නැත්නම් සම්මත කරගන්නේ කවදාද කියලා කියන්නත් බෑ මම හිතන්නේ ආණ්ඩු චුට්ට කැමතිත් වෙයි නේද අර ඉබ්බ දියට දැන් මම ඇන්නේ නැහැ කිව්වා වගේ
අපිට ඕන මේක අද සම්මත කරගන්න
අපි කතා කරමු සම්මත කරගන්න
අද කතා කරමු ඒ කියන්නේ ගරු කතානායකතුමනි ඉබ්බ දියට දැම්මම ඇන්නේ නැහැ කිව්වා වගේ ආණ්ඩුවත් ඔය මතු පිටින් ඕක කිව්වට අනිත් පැත්තෙන් ඇදෙනවා නම් පොඩි කැමැත්තකුත් තියෙනවා ඔව් හරිද සැප්තැම්බර් 6 කොහමද එහෙම එහෙම මට දැනෙනවා හරිද එනිසා සැප්තැම්බර් 6 කියලා ඔබතුමාලා දිනයක් දීලා තිබුණා
කොහොම
සැප්තැම්බර් 6 කියලා දිනයක් දුන්නේ අපි කතා කරලා නැහැ එහෙම සැප්තැම්බර් 6 කියලා එනිසා කළ යුතු වන්නේ අපේ යෝජනාව මේක අපේ යෝජනාව තව කාටර වෙන යෝජනා තියෙන්න පුළුවන් අපගේ යෝජනාව තමයි දියට ඉබ්බ දියට දැම්මම ඇන්නේ නැහැ කියන යෝජනා නැතුව මේ කල් දැමීම සඳහා දරන ප්‍රයත්නෙට ඉඩ නොදී මේ ඉක්මනින්ම මග නැවත පුළුල් සාකච්ඡාවක් ඉඩ ලබා දෙමින් ඉක්මනින්ම සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු කටයුතු කරනවා යැයි බලාපොරොත්තු වෙමි මම නතර වෙන බොහොම ස්තුතියි ගරු කතානායකතුමා
බොහොම ස්තුතියි එතකොට විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා මේ අපේ විජිතේරත් මැතිතුමාගේ ඔව් ගරු සභානායකතුමා
දැන් අපේ අනුර දිසානායක මැතිතුමා එතුමාගේ සංශෝධන ඉදිරිපත් කරුවා මම ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමක් කරනවා ඒකාබද්ධ විපක්ෂ සංශෝධන දිනවා දැන් ඉදිරිපත් කරන්න කියලා. එතකොට අපිට නිලධාරීන් අද ඇවිල්ලා ඉන්නවා.
හොඳයි.
අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නෑ වෙලාව
නෑ පොඩ්ඩක් ඉන්න.
ඉදිරිපත් කරන සංශෝධන දැන් අනුර කුමාර මැතිතුමා ඉදිරිපත් කරුවා. ජේ ඒකාබද්ධ විපක්ෂ සංශෝධන ඉදිරිපත් කරන්න ප්ලීස්.